සංඝයා බේද බින්න කොරලා උඩරට අල්ලපු සුද්දා පත්තිරිප්පුවට නැගලා දඟලන්න ගත්තට
පිට ගමේ උන් එක්කලා මේ ගම විනාශ කරන්න හැදුවොත් එම පෙරහැර යනවා බොරුව.
මතක තියාගනි, මම බස්ටායක නිලමගේ පුතා. ඉගිරිපාම උන්ගේ කොටහ එකතු කරන ගමන් කෙල්ලවත් දක්ගනි කරත්තේ.
තමුන්නෑ ඔය අන්ටත පොල.
කාලයේ වාලුකාව තුළ සැඟවුණු රති සහ සුබේලා වෙනුවෙන් රිදී තිරයේ සිතුවම් වන සක්කාරම්.
අද අපගේ මාසික සිනමා විශේෂාංගයේ නොදුටු සිනමාවෙන් අපි කතාබහට ලක් කරන සිනමාකරුවා ශ්‍රී ලාංකික සිනමාව තුළ සංදිස්ථානයක් බවට පත් වූ සිනමා නිර්මාණ රසක් අධ්‍යක්ෂණය කරන්නට සමත් වුණු ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජන්. ඔහුගේ නවතම සිනමා නිර්මාණය සක්කාරම් මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය වෙමින් පවතිනවා. මේ කාරණයක් මුල්කොටගෙන ඔහුගේ සක්කාරම් චිත්‍රපටය පිළිබඳවත් ඔහුගේ අනෙකුත් සිනමා නිර්මාණ පිළිබඳවත් අද නොදුටු සිනමාව විශේෂාංගයෙන් විග්‍රහයක දෙන්නට අපි සූදානම්. අපි අද නොදුටු සිනමාව විශේෂාංගයට සම්බන්ධ කරගන්නවා සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ, ඒ වගේම ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජන්. අපි පළමුවෙන්ම මේ කතාබහ ආරම්භ කරමු සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ සමගින්. භූපති, අපි මුලින්ම අද නොදුටු සිනමාවට ඔබ ආයුබෝවන් කියලා පිළිගන්නවා.
ආයුබෝවන් සංජය.
භූපති, ධර්මසේන පතිරාජයන්ගේ නවතම සිනමා නිර්මාණය සක්කාරම් පිළිබඳව කතාබහ කරන්නට පෙර අපි ගමු 70 දශකයේ සහ 80 දශකයේ ශ්‍රී ලංකාවේ සිටි අනෙකුත් සිනමාකරුවන් සමග සංසන්දනය කිරීමේදී අපිට ධර්මසේන පතිරාජු කියන සිනමාකරුවා ස්ථානගත කරන්න පුළුවන් කොහොමද?
ඔව්, ඉතාම පැහැදිලිව සංජය. සාමාන්‍යයෙන් සිනමා විචාරය ඇතුලේ විශේෂයෙන් සිනිසිත් කියන සිංහල සිනමා සංගරාව හරහා පැමිණි විචාර කලාවෙන් ධර්මසේන පතිරාජව සලකුණු කරේ වම්මියුරේ සිනමාකරුවා, එහෙම නැත්නම් ලංකාවේ සිනමාවේ වෙච්ච දෙවනි විප්ලවය කියලා. මේකෙන් අදහස් කරේ සංජය, මං හිතන්නේ ධර්මසේන පතිරාජ තමා ලංකාවේ බොහොම ඍජුව බොහොම ව්‍යුර්ථව සිනමාව දේශපාලනික මාධ්‍යයක් විදිහට භාවිතා කරේ. මෙතෙන්දි කතා කරනකොට ලංකාවේ මේක සරලව හිතනවා මේ දේශපාලනය කියලා කොහොම පක්ෂ දේශපාලනේ හැරි, එහෙමත් නැත්නම් අපි කලිනුත් කතා කරා ප්‍රොපගැන්ඩා, එහෙමත් නැත්නම් ප්‍රචාරකවාදී සිනමාවක් කියලා. එහෙම එකක් නෙවෙයි ඇත්තටම. අපි දන්නවා මේ සිනමාව හෝ ඕනෑම කලා මාධ්‍යයකින් සමාජය ස්පර්ශ කරන්න පුළුවන් මූලික ක්‍රම දෙකක් තියෙනවා. එකකට අපි කියනවා පටිකියුල කියලා, කියන්නේ සුවිශේෂයක් විදිහට අත්පත් කරගන්න පුළුවන්. අනිත් පැත්තෙන් යුනිවර්සල් කියලා කියන, එහෙමත් නැත්නම් සාර්වත්‍රිකව අපි කියනවා පුළුල් මාධ්‍යයක් ඇතුලේ සිනමාවට ග්‍රහණය කරගන්න පුළුවන් සමාජය කියන එක. ගොඩක් වෙලාවට අපි දකින්නේ පුංචි පවුලක් හරි ආදර කතාවක් හරි ඒ වගේ සමාජයේ කුඩා අණුවක් යම්කිසි කලාකෘතියකට ගන්නවා. නමුත් පතිරාජගේ සිනමාව හැම වෙලාවෙම බලපුවම යම්කිසි කතාපුවතක් තිබ්බට ඒ කතාපුවත හැම වෙලෙම නිශ්චිත සමාජ මොහොතක, එහෙම නැත්නම් නිශ්චිත සමාජ සන්දර්භයක ඔහු ස්ථානගත කරන්න උත්සාහ කරනවා. ඉතා පුළුල් වපසරියක දේශපාලනය, ආර්ථිකය, අනෙකුත් සමාජ සම්බන්ධකම්, ජාතිකත්වය මේ වගේ දේවල් එකතු කරලා තමයි ඔහුගේ මුල් කාලීන සිනමාව විශේෂයෙන්ම බිහි වෙන්නේ. ඒ පිළිබඳව ඉතාම හොඳ සවිඥානිකත්වයක් ඇතුව, එතකොට ඒ පිළිබඳව ඉතාම නිර්මාණශීලී කතාපුවතකුත් ඇතුව චිත්‍රපටය දිහා කතන්දරයක් දිහා බලන් ඉන්න පුළුවන් විදිහේ ඉතාමත්ම සුවිශේෂී අපි කියන ආඛ්‍යානයක් නැරේෂන් එකක් පතිරාජ විසින් ගොඩනැගුවා. ඉතින් මේකර තමයි සිනමා විචාරකයන් විසින් පහුකාලීනව හඳුනගත්තේ මේක වම්මියුරේ සිනමාව කියලා. කියන්නේ යම් කිසි ආකාරයක වාමාංශික මුහුණුවරක් තියෙන දෘෂ්ටි කෝණයකින් ලෝක දැක්මකින් සිනමාව දිහා බලන්න පළවෙනි වතාවට ඉතාම ඍජුව දේශපාලනික මාතෘකාවක් කතා කරන්න එළඹිච්ච සිනමාකරුවා. අපි ගත්තොත් ඔහුගේ මුල් චිත්‍රපටි අහස් ගව්ව, එයා දැන් ලොකු ළමෙක් බඹරු ඇවිත් පාරදිගේ පොන්මනී සොල්දා දුන්නහේ වගේ චිත්‍රපටියක් ගත්තත් ඒ හැම චිත්‍රපටියකින් එක්තරා පැත්තකින් ආඛ්‍යානමය වශයෙන් අපි කියනවා ඉස්තටිකලි සෞන්දර්යාත්මක විශේෂීකරණයක් තිබ්බා. ඒ වගේම ඊට කලින් හිටපු සිනමාකරුවන් නැච්ච ලෙස්ටර් ජේම්ස් පීරිස්, සිරිසෙන විමල වීරගේ ඉඳලා වාණිජ සිනමාකරුවන් දක්වා ඕනෑම සිනමාකරුවෙකින් පැහැදිලි කණ්ඩරයක් තිබ්බා පතිරාජගේ. මම හිතනවා මේ කාරණේ හින්දා මමත් එකඟයි ඇත්තටම ඔහු සිනමාවේ දෙවන විප්ලවය කියලා කියන උද්දృత පාතයට.
භූපති, ඔබ සඳහන් කළ ආකාරයෙන් ධර්මසේන පතිරාජයන්ගේ චිත්‍රපටවල ඇති සෞන්දර්යාත්මක ලක්ෂණ, එහෙමත් නැත්නම් ශ්‍රී ලංකාවේ සිනමාව තුළ සංදිස්ථානයක් බවට පත්වන්නේ ඇයි කියන කාරණේ අපි කතාබහ කරමු ඉදිරියට මේ විශේෂාංගේ. ඊට පෙර මා දැනගන්නට කැමතියි දැන් විශේෂයෙන්ම ඔහුගේ නවතම චිත්‍රපටයේ සක්කාරම් චිත්‍රපටයේ බිහිවන්නේ නවකතාවක් ආශ්‍රය කොටගෙන සක්කාරම් චිත්‍රපටය ඔබට නිර්වචනය කරන්නට පුළුවන් කොහොමද සිනමා විචාරකයෙක් විදියට?
ඔව් සංජය, සක්කාරම් චිත්‍රපටය චමින්ද වෙලගෙදර කියන නවකතා රචකයාගේ නවකතාව ඇසුරින් චමින්ද වෙලගෙදරම විසින් තිර රචනය කරපු තිර රචනය තමයි පතිරාජ විසින් අධ්‍යක්ෂණය කරන්නේ. මේ කතාවේ තියෙන ඊටම සරල කතා පුවතක් අපි ගත්තොත් පාලක පැලැන්තියේ ඉන්නවා රදළ පාලක පැලැන්තිය මේක කතාව ස්ථානගත වෙන්නේ ඉංග්‍රීසි යටත් විජිත සමයේ ලංකාවේ. එතකොට මේ පාලකයන් සහ පාලිතයන් අතර ඒ කියන්නේ අනිත් පැත්තෙන් ඉන්න විශේෂයෙන් මේක නුවර ආශ්‍රිතව නුවර පෙරහැර ආශ්‍රිතව තියෙන අපි කියුවොත් කුල ක්‍රමයට බද්ධ වෙච්ච ශ්‍රම විභජනේ සාම්ප්‍රදායික නැට්ටුවන් සාම්ප්‍රදායික බෙරකරුවන් ආදී පෞල් කීපයක් සම්බන්ධ කරගෙන තමයි මේ චිත්‍රපටය යන්නේ. මේ ඊට අමතරව ඊටත් වඩා පහළ සමාජ පන්තියිනුත් මේ චිත්‍රපටය නිරූපණය වෙනවා. අනිත් පැත්තෙන් ප්‍රධාන අංගයක් විදිහට මේ චිත්‍රපටය අපිට ගමද පන්සල දකින්න පුළුවන්. පන්සල කියන එක විශාල භූමිකාවක් විශාල බලයක් අත්පත් කරගත්ත භූමිකාවක් මේ චිත්‍රපටය පුරාවට ලැබිලා තියෙනවා. එතකොට මේකේ මූලික ප්‍රශ්නේ යන්නේ මේ චිත්‍රපටියේ මේ යුගයේ තමයි ලංකාවේ සාමාන්‍ය ජනතාවට ඉඩම් භුක්තිය කියන එක ලබා දෙන්න කටයුතු කරන්නේ. එතකොට ඉඩම් භුක්තිය ලබා දෙනකොට ප්‍රධාන වශයෙන් බලේ විකේන්ද්‍ර වීමක් වෙනවා. ඒ කියන්නේ පන්සලට තමයි ඊට කලින් ඉඩම් වල බලය තිබ්බේ. පන්සලට තමයි අපි මේ චිත්‍රපටිය භාවිතා වෙන අර්ථයෙන් නම් සාංගික දේපලක් විදියට තමයි භූමිය කියන එක පවතින්නේ රාජ්‍යයට අනුබද්ධිතව. ඒතර මෙන්න මේකෙන් කඩලා ඉංග්‍රීසි පාලකයන් විසින් ලබා දෙනවා සාමාන්‍ය මිනිසුන්ට ඉඩම් භුක්තිය කියන එක. ඒක කරා යම් කිසි විදියකට බෞද්ධ රාජ්‍ය විසින් යම් විරෝධාකත්වයක් දක්වනවා. මෙන්න මේක අතර තියෙන අරගලයක් එක්ක මැද යන පවුලක් සම්බන්ධ පවුලක් කේන්ද්‍ර කරගෙන යන කතා පුවතක් තමයි සංකාර චිත්‍රපටිය තියෙන්නේ. මම මේ දේශපාලනික මුහුණුවරකින් මේක කිව්වේ. විශේෂයෙන් ධර්මසේන පතිරාජගේ කඩුල්ල ටෙලිනාට්‍ය අපිට මතක් වෙනවා. ටෙලිවෘතාන්තයේ කඩුල්ල ටෙලිනාට්‍යයේ එක්තරා ආකාරයකට අපිට කියතේ නව ලුම්පන් පන්තියේ ඉඳලා නව මධ්‍යම පන්තියක් බිහිුණේ කොහොමද? විශේෂයෙන් ඉංග්‍රීසි පාලනය විසින් ප්‍රාග්ධනය ලංකාවේ සංවිධානය කරන්න උත්සාහ කරනකොට අනිවාර්යෙන් ලාංකිකයන් පිරිසක් අවශ්‍ය වෙනවා උන්ට මේක මූලික ප්‍රතිවිරෝධගත කරගන්න. එතකොට අන්න ඒකට අවශ්‍ය ලාංකික මැදපන්තියක් නිර්මාණය කළේ කොහොමද කියන එක තමයි අපි දකිනවා කඩුල්ල ටෙලිනාට්‍ය වෘත්තාන්තයේ. දින මේකෙදි ගොඩාක් දේවල් කතා වෙනවා. පරණ සමාජයේ ප්‍රතික්ෂේප වීම, නව සමාජ සම්බන්ධකම් ඇතිවීම, මූලික මිනිස් විශ්වාසයන් බිඳවැටීම, මේ වගේ ගොඩක් කාරණා අපිට මතකයි කඩුල්ල ටෙලිග්‍රාමයේ 90 දශකයේ පතිරාජ අධ්‍යක්ෂණය කරපු ටෙලිනාට්‍ය තිබ්බා. ඒ තේමාවට ආසන්න තේමාවක් තමයි එක්තරා ආකාරයකින් සක්කාරම් චිත්‍රපටිය අපිට දකින්න හම්බෙන්නේ සංජය.
ධර්මසේන පතිරාජයන්ගේ පැරණි චිත්‍රපට ගත්තොත් අපි දන්නවා 1974 වසරේ අහස් ගව්ව, ඉන් අනතුරුව 77 වසරේ එයා දැන් ලොකු ළමයෙක්, ඉන් අනතුරුව 78 වසරේ බඹරු ඇවිත්, ඒ වගේම අපි දන්නවා පොන්මණි කියලා ඔහු දමිළ චිත්‍රපටයකුත් අධ්‍යක්ෂණය කොට තිබෙනවා, ඒ වගේම පාරදිගේ සොල්දා දුන්නහේ වැනි චිත්‍රපට ඔහු විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා. මේ චිත්‍රපට එක ගත්තාම ඔහුගේ කොහොමද මේ සක්කාරම් චිත්‍රපටය දක්වා වූ පරිවර්තනය අපිට හඳුන්වන්නට පුළුවන් වෙන්නේ භූපති?
ඔව් සංජය, සංකීර්ණ මාතෘකාවකට දැන් තමයි ඇතුල් වෙන්නේ ඔබ. මොකද ඊටම අසීරුයකට උත්තර දෙන්න කෙටියෙන්, නමුත් අපි උත්සාහ කරමු. අපි ගත්තොත් අපිට සලකතේ පතිරාජගේ සිනමාව මම නැවත වරක් සෞන්දර්යාත්මක පැත්තට යන්න කලින් මම සමාජ දේශපාලනය කතා කරලා ඉන්නම්. පතිරාජ සුවිශේෂී සිනමාකරුවෙක් උනේ විශේෂයෙන් ලංකාවේ නිදහසෙන් පස්සේ. ලංකාවේ රාජ්‍ය කෙනෙක් යම් කිසි ආකාරයක සංවිධාන වීගෙන ස්ථාවර වෙනකොට 70 දශකයේ වෙන විට විශේෂයෙන් සමගි පෙරමුණ ආණ්ඩුව එන කාලේ වෙනකොට අපි දන්නවා ලංකාවේ පහළ පාන්තිකයන්ට අධ්‍යාපනික අවස්ථා විවර වුණා. මූලිකව ව්‍යුහයක් විවෘත වුණා පහළ මැද පන්තියට සහ පහළ පන්තියට අධ්‍යාපනය හරහා සමාජ ස්ථාවරත්වයක් ලබා ගැනීමට. ඒතර මේකෙන් මේ යම්කිසි අධ්‍යාපනයක් ලැබුවත් අපිට අද දක්වා දකින්න තියෙන එක තමයි සමහරුන්ට රැකියා අවස්ථා නැහැ. ඒක ඇතුළේ නැවත වරක් සමාජ පන්ති ප්‍රතිවිරෝධතාවයේ ප්‍රතිවිරෝධගත වෙලා තියෙනවා. ඔබ පහළ පන්තිකෙක් වෙලා ඉගෙන ගත්ත පමණින් ඔබට ඉහළ පන්තිකෙක් ලෙස සමාජ අවස්ථා ලබා ගන්න, එහෙම නැත්නම් ජීවන පහසුකම්, ජීවන සුපභෝගී ජීවන තත්ත්වයක් අත්පත් කර ගැනීමට අවස්ථාව නැහැ. ඒතර මෙන්න මේ සමාජ පරම්පරාව ගැන පතිරාජගේ මූලික චිත්‍රපටය තියෙන්නේ. අපි ගත්තොත් ඒක සමහරට ගමක ස්ථානගත වෙන්න පුළුවන්, සමහරට නගරය ස්ථානගත වෙන්න පුළුවන්. ඔහු නිශ්චිත සමාජ ප්‍රතිවිරෝධතාවයකට අපි කියන නාභිගත වෙලා ඉන්නේ. එතකොට අපි ඔබ මතක් කරපු අහස් ගව්වේ ඉඳලා එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටයේ ඉඳලා බඹරු ඇවිත් ඉඳලා පොන්මණි ඉඳලා ඊට පස්සේ සොල්දා දුන්නහේ දක්වා ගත්තොත් මං හිතන්නේ ඔහු රාජ්‍යත් ඊට අතරමැදි වෙච්ච විවිධ සමාජ පන්තින් පිළිබඳව ඉතාමත්ම සංකීර්ණ ආකාරයක දේශපාලන කියවීමක් තිබ්බා. ඔහුගේ සිනමා කෘති ඒ තරමටම ප්‍රබල වුණා ඒ සමාජ විව පොපුරවා හරින සහ විචාල විචාර කතිකාවක් හැදෙන්නේ. නමුත් අපි සක්කාරම් චිත්‍රපටිය ගත්තොත් සක්කාරම් චිත්‍රපටියේ මූලික ගැටලු කීපයක් අපිට පෙනෙන්නට තියෙනවා. ඒ තමයි සක්කාරම් චිත්‍රපටියේ විශේෂයෙන් සුළු ජාතිකත්වයේ නියෝජනය මේ මොහොතේ සමාජ සම්බන්ධයෙන් පතිරාජ කොයිතරම් සවිඥානිකද කියලා. මං හිතන්නේ සක්කාරම් චිත්‍රපටිය ඇතුලේ දෘශ්‍යමය වශයෙන් සුළු ජාතික චරිත හම්බුනේ නැති වුණාට නිරන්තරයෙන් අපිට පෙන්වන්නට තියෙනවා සුළු ජාතිකයන් පිළිබඳව යම්කිසි ආකාරයක නෙගටිව්, ඒ කියන්නේ යම්කිසි ආකාරයක ප්‍රතික්ෂේපන ස්වරූපකින් කතා බහ කරනවා. දැන් මේක කියනකොටම කෙනෙකුට නගන්න පුළුවන් තර්කයක් තමයි චිත්‍රපටිය ඇතුලේ චරිත කතා කරන්නේ කියලා. ඔව්, චරිත තමයි කතා කරන්නේ. නමුත් චරිත කතා කිරීමේ අවසානයේ සංස්කරණය හරහා චිත්‍රපටි පිටපත හරහා අවසානයේ මේ සියල්ල ස්ථානගත වෙන තැන බැලුවම අපිට කියතේ අපි කලින් කතා කරපු චිත්‍රපටියක් විසින් දෘෂ්ටිවාදයක් නියෝජනය කරනවා. යම් කිසි කොටසක් තෝරගෙන යම් කිසි කොටසක් බැහැර කරනකොට චිත්‍රපටියක නිර්මාණකරුවා විසින් දැනුවත්ව නොදැනුවත්ව සමාජය ප්‍රතිවිරෝධගත කරනවා. මෙන්න මේක තමයි අපිට දේශපාලනික නිවැරදිද හරිද වැරදිද කියන එක කතිකා කරන්න පුළුවන් අවකාශය. අපි ගත්තොත් මේ චිත්‍රපටයේක දර්ශනයක් තියෙනවා සුබේ කියන චරිතය. සුබේ කියන බෙර ගහන බෙරකරුවාගේ චරිතය ඔහුට අභිමුඛ වෙනවා ඔහුව පාලනය කරන සමාජ පැලැන්තියේ පහළ. ඒ කියන්නේ මේ පාලකයාගේ පුතාව. හරියටම ගෙදරකදී ඔහුගේ දුවව එක්කන් යන හදනවා බලෙන්. මේ දර්ශනේ චිත්‍රපටි බලපෑමට මතක ඇති. මෙතනදී මේක තමයි හරියටම සමාජ පන්ති ඉදක හම්බෙන්න තැන. මේ වගේ දර්ශන චිත්‍රම් පතිරාජගේ කලින් චිත්‍රපටි වලත් තිබ්බා. බඹරු වැවිත් එකේ තිබ්බා. විජේ කුමාරතුංගට ජෝ අභිවික්‍රම හම්බෙන චරිතය. එහෙම නැත්නම් අපි ගත්තොත් අහස් ගව චිත්‍රපටියත් පෙන්වන්න පුළුවන්. මේ හැම චිත්‍රපටියක මේ ගැටුම තිබ්බා. නමුත් මගේ විවේචනය ફોકસ වෙන්නේ හරියටම මේ දර්ශනයට. මේ චිත්‍රපටියේ මේ දර්ශනෙන් චිත්‍රපටියේ ඊටු සියලු දේවලුත් කියවෙනවා. හරියටම මෙතනදී මේ චිත්‍රපටි කරුවා යනවා මේ චරිතය ඔහුගේ ඉනේ තියෙන සලුවක් ගලවලා අහසට දානවා බිමට වැටෙන්නේ නැහැ. ඒතර අපිට කියද මේක සාමාන්‍ය මිත්‍යා කතාවක් සමාජයේ තියෙන. නමුත් මේ වගේ දර්ශනයක් අපිට මීට කලින් පතිරාජික සිනමාවේ හම්බෙලා නැහැ. මේක කවුරු හරි සරත් ධර්මසිරි හරි එහෙම නැත්නම් ජැක්සන් ඇන්තනි හරි එහෙම නැත්නම් සෝමරත් දිසානායක හරි චිත්‍රපටියක් නම් අපිට ගැටලුවක් නැහැ. නමුත් පතිරාජික සිනමාවේ විශේෂ ඛණ්ඩනයක් මේක. පතිරාජ කවදාවත් මේ වගේ මිත්‍යාවක් සිනමා චිත්‍ර සිනමා කෘතියකට ගෙනල්ලා නැහැ. මං කියන්නේ මේ වගේ මිත්‍යාවක් ගේන්න බෑ කියලා. චිත්‍රපටියක් යථාර්ථවාදී විය යුතු නැහැ. අනිවාර්යෙන් සරියලිස්ටික් දේවල් අදි යථාර්ථවාදී දේවල් චිත්‍රපටියක් තුල තියෙන්න පුළුවන්. නමුත් මේකෙන් කියවෙන අදහස කුමක්ද කියලා බලපුවම අපිට පේනවා පතිරාජ දේශපාලනිකව ලොප් වෙලා තියෙනවා කියලා. ඒකෙන් හරියටම මේ ඉහළයි පහළ පාන්තිකයි ඇති වෙන ගැටුමේදී ඊට දේශපාලන අර්ථයක් දෙන්නට පතිරාජ අපහසුත් වීම ඉඳ තම සාමාන්‍ය ජනතාව වගේම මිත්‍යාවකට යන්නේ. අපි දන්නවා අපිට ජීවිතේ අර්ථකථනය කරගන්න බැරි යම්කිසි සිදුවීමක් වස්තුවක් අපිට අභිමුඛ වුණාම තමයි අපි මිත්‍යාමතික වලට යන්නේ. ඒතර චිත්‍රපටියකට එහෙම කරන්න බෑ. චිත්‍රපටියක් කියන්නේ ඊටදා සමාජයෙන් අපි දන්නවා දේශපාලනික චිත්‍රපටියක් කියලා කියන්නේ ඊටදා සමාජයේ විනිවිදින්න ඕනේ. මෙතනදී පැහැදිලිවම පේනවා පතිරාජට මේ අද දවසේ ඉඳලා මේ සමාජය දිහා බලනකොට ඒ සම්බන්ධයෙන් දේශපාලනික කියවීමක් වෙනුවට ඔහු මිත්‍යාවක් එක්ක ස්ථානගත වෙනවා. මේක సౌందర్యාත්මකව ජස්ටිෆයි කරන්න බෑ. පතිරාජට කියන්න පුළුවන් මේක මේ సౌందర్యාත්මකව මම මේ මේ කාරණා හින්දා කරේ කියලා. නමුත් సౌందర్యාත්මකව මේක සාධාරණීකරණය කරත් මට හිතෙන්නේ ඔහුට දේශපාලනිකව මේ චිත්‍රපටිය සාධාරණීකරණය කරන්න බෑයි කියලා.
හොඳයි භූපති, අපි ධර්මසේන පතිරාජන්ගේ පැරණි සිනමා නිර්මාණ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සිනමාත්ම තුළ සංදිස්ථානයක් බවට පත්වන සිනමා නිර්මාණ බවට පත්වනවා. විශේෂයෙන්ම විවිධ කලාකාමී අංගයන් ශ්‍රී ලාංකික සිනමාවට හඳුන්වා දුන් සිනමා නිර්මාණ බවට එම සිනමා නිර්මාණ පත්වන බව තමයි සමහරක් විචාරකින්ගේ මතේ වී තිබෙන්නේ. භූපති, අපි දැනගන්නට කැමති ඔහු විසින් ධර්මසේන පතිරාජ සලකුණ කොහොමද සිනමාව තුළ තබන්නේ කියන කාරණය පිළිබඳව ඔබගේ අදහසක්.
ඔව් සංජය, ඔබ කිව්වා වගේම ඔහුගේ මුල් චිත්‍රපටි ගත්තොත් අපි දන්නවා ඩීබී නිහල්සිංහ වගේම පතිරාජගේ චිත්‍රපටි හරහා තමයි හස්තගත කැමරාව ලංකාවට ආවේ. අපි සාමාන්‍යයෙන් කියොත් හෑන්ඩ්හෙල් කැමරා කියන එක. ඩොනල් කරුණාරත්න කියන සිනමාචාරුප ශිල්පියා ඔහුත් එක්ක අද වෙනකන් වැඩ කරනවා. සකරන් චිත්‍රපටියේ කැමරා ශිල්පියා ඔහුත් එක්ක එකතු වෙලා ඔහු යම්කිසි ආකාරයක නිර්මාණශීලී ආඛ්‍යානයක් හැදුවා. ඒ වගේම ඔහු සංගීතය සහ ගීත රචනය විශේෂයෙන් ඩබ්ලිව් ජයසිරි වගේ පද රචකයන් එක්කතුව සුනිලා බේසේකර වගේ ගායිකාවන් අරගෙන ක්‍රේමසිරි කෙමදාසගේ සංගීතයත් එක්ක මම හිතන්නේ ඔහු නව දාර්ශනික සිනමා ගීත නිර්මාණය කරන්න පටන් ගත්තා. හෙමින් සැරේ පියාසලා වගේ මේ ගීතයක්, ඒ වගේම ආදරේ ඔබ ඔබමයි වගේ ගීතයක් බඹරු ඇවිත් එකේ. මම හිතන්නේ ඒ වගේ එක පැත්තකින් සිනමා සංගීතය සහ සිනමා ගීත කලාව මම හිතන්නේ සාම්ප්‍රදායික අර්ථයෙන් ඌ බින්දා. ඔහු ආඛ්‍යාන වශයෙන් උත් බින්දා. දාර්ශනික සහ දේශපාලනික අර්ථයෙන් විතරක් නෙවෙයි. ඒ වගේම ඔහු සිනමා ග්‍රැමර් එක කියලා අපි කියන සිනමා ව්‍යාකරණ කියන එක විශේෂයෙන් සංස්කරණ රීතීන් වල ඉඳලා සාමාන්‍යයෙන් අපි කතා කරන සාමාන්‍ය ඉන්සර්ට්, වයිඩ් ෂොට්, ඒ කැපෙන පිළිවෙල ඔහු මූලික වශයෙන් මුල්ලංඝනය කරා. ඔහුගේ මුල් චිත්‍රපටි බැලුවොත් ඔබට මේක නිරීක්ෂණය කරන්න පුළුවන්. නමුත් මේ අපිට ඒක දීර්ඝ විස්තරයෙන් කරන්න වෙනවා සෞන්දර්යාත්මක මියුම් දඬු වලින්. නමුත් මේ චිත්‍රපටි සියල්ලේම අපිට දකින්නට තිබෙක තමයි අපි කියන සාමාන්‍යයෙන් එක ෆේස් එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ කියන්නේ රිද්මය, වේගය ඉතාම සංකීර්ණ ආකාරයකට ඔහු චිත්‍රපටින් චිත්‍රපටියට වෙනස් කරා. උදාහරණයක් විදිහට පොන්මණි චිත්‍රපටියේ ආඛ්‍යානය නෙවෙයි අහස් ගව්ව හෝ ඔබට පාරදිගේ චිත්‍රපටිය තුල හම්බ වෙන්නේ. සොල්දාදුන් නැහැ තියෙන රැඩිකල් ආඛ්‍යානය නෙවෙයි ඔබට බඹරුව විත් චිත්‍රපටිය හම්බ වෙන්නේ. මේ වගේ ඔහු සංකීර්ණ ආඛ්‍යාන වලට ගියා. විශේෂයෙන් රංග රීතින් අනිත් පැත්තෙන් කලන් සූර්යගේ ඉඳලා ජෝ අභිවික්‍රමගේ ඉඳලා විජේ කුමාරතුංග දක්වා නළුවන්ගෙන් ඔහු මං හිතන්නේ ඉතාමත්ම සංකීර්ණ මනෝභාවයන් සහ සංකීර්ණ සමාජ සම්බන්ධකම් නිරූපණය කරගන්න හැකියාව ලැබුණා. මට හිතෙන්නේ ඔහුගේ අවසාන චිත්‍රපටිය සක්කාරං චිත්‍රපටිය సౌందర్యාත්මකව ඉතාමත්ම දුර්වලයි කියලා. මගේ අදහස එහි සිනමා චාරුප ශිල්පයේ විතරයි යම් තරමකට අපිට ප්‍රශස්ත මට්ටමකින් අගයන්න පුළුවන්. ඒ අරෙන්න සංස්කරණයේ සිට අපි කියනවා සිනමා චාරුපකරණයටම අනුබද්ධිත ෂොට් බ්‍රේක් ඩවුන් එක සැලකුවත් අපි කියනවා රූප අනුක්‍රමිකය. රූප අනුක්‍රමිකය සැලකුවත් මට හිතෙන්නේ අතිශයින්ම දුර්ලභයි සා ඒ කතා පුවතේ මතු කරන්න අවශ්‍ය సౌందర్యාත්මක හා සමාජ විද්‍යාත්මක මාණයන් බොහෝ සෙයින්ම මගහැරලා තියෙන කියලා. විශේෂයෙන් රංගනය මට හිතෙන්නේ අතිශයින්ම දුර්ලභ තැනක තියෙන කියලා. මේක මම විතරක් නෙවෙයි, මම දැක්කා ගොඩක් සිනමා විචාරකයන් සහ සිනමා විචාරකයන් නොවන අයත් කතා කරනවා. පතිරාජයාබයි නරක අදහසක් කියලා තිබ්බා. මම දැක්කා ඊයේ පෙරේදා රිවිර පත්තරේට පතිරාජ අදහසක් කියලා තිබ්බා ලංකාවේ සිනමා විචාරකයන්ට සිනමාව තේරෙන්නේ නැහැ කියලා. මමද මේක ඉතාමත්ම අභියෝගයක් හොඳ අභියෝගයක් මගේ අදහස ලංකාවේ විචාරය නෙමෙයි ගැටලුව තියෙන්නේ අනිවාර්යෙන් පතිරාජික සිනමාවේ ගැටලුව තියෙන්නේ මගේ දැන පතිරාජය පිළිබඳව සවිඥානික විය යුතුයි පතිරාජ මම හිතන්නේ කලබල වෙන්න හොඳ නැහැ මෙතනදී ඔහු පරමිත සිනමාකරුවෙක් ලංකාවේ බුද්ධිමතුන්ගේ සිට ලංකාවේ පහළම පෙළේ අපිට ඊනියා සෞන්දර්යාත්මකව පහළ රසිකත්වයේ තියෙන විචාරකයන් දක්වා මම හිතන්නේ පතිරාජික සිනමාවේ ගැටලුව සලකුණු කරා පතිරාජ පස්සට යමින් ඉන්නේ කියන එක මට හිතෙන්නේ පතිරාජ විචාරකයන්ට අභියෝග කරන්න කලින් ආපෝ සැරයක් නිවිහැන්ලිල්ල ඉඳගෙන ඔහුගේ සක්කාරං දෙස වෙනස් අයකින් බැලිය යුතුයි කියලා.
දස දහසක් සම්මස් ඇට සිනා කඳු වැහි වැහැලා කිනිගෙන රත්වුණු දවසක් සැනසෙන එක හැන්නෑවක සැනසෙන එක හැන්නෑවක
ගීතයේ ධර්මසේන පතිරාජයන් විසින් අධ්‍යක්ෂණය කළ 1978 වසරේ තිරගත වූ බඹරු ඇවිත් කියන චිත්‍රපටයෙන් අපි දැන් අද නඳුරු සිනමාවෙන් සූදානම් ආචාර්ය ධර්මසේන පතිරාජයන් සමගින් ඔහුගේ සක්කාරං චිත්‍රපටය පිළිබඳවත් ඔහුගේ සිනමා නිර්මාණ පිළිබඳවත් කතාබහ කරන්නට අපි පළමුවෙන්ම ධර්මසේන පතිරාජ මහත්මයාව මේ කතාබහට ආයුබෝවන් කියලා පිළිගන්නවා.
ආයුබෝවන්.
අපි දැනගන්නට කැමති විශේෂයෙන්ම සක්කාරං චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට හේතුපාදක වන වටපිටාව හේතුපාදක වන කරුණු කාරණා පළමුවෙන්ම ඔබතුමාගෙන්.
දැන් මුලින්ම මේ නවකතාව සක්කාරං කියන නවකතාව සිනමාවට නැගිය යුතුයි කියලා ඉල්ලමට ආරාධනාවක් ලැබුණේ ප්‍රසන්න විතානගේගෙන් හා මේ නිෂ්පාදක එච්.ඩී. ප්‍රේමසිරි මහත්මයාගෙන්. දෙවම නවකතාව කියවලා තිබුණා. ඊට පස්සේ තමයි මම නවකතාව කියුවේ. කියවට පස්සේ මට හිතුණා කිසියම් ආකාරයකට මේ නවකතාවේ කියන්නේ මට දැනෙන විදිහේ මූලාශ්‍රයක් තියෙන නිසා මේකට කිසියම් විදිහකට මේ සිනමාවට පෙරලන්න පුළුවන් කියන කාරණේ මට හිතුණා. මොකද හේතුව ඔය සමාජය ගැන මම විශේෂයෙන්ම මුල් කාලේ ඉඳලාම මං පුද්ගලිකව මේ කරලා තියෙන පරිශන විශේෂයෙන්ම දෙලදා පෙරහැර සහ උඩරට නැටුම් කුල ගැන එහෙම මං කලින් මගේ බොහොම ඇල්මකින් යුතුව මං යන්නම් දෙවල් හොයලා බලලා තියෙනවා. ඒ නිසා ඒ කාරණා ටික තමයි පදනම් වුණේ මේ කෘතිය තෝරගන්න.
විශේෂයෙන්ම අපි දන්නවා ඔබ මීට පෙර අධ්‍යක්ෂණය කර ඇති සිනමා නිර්මාණ අහස් ගව්ව එයා දැන් ලොකු ළමයෙක් සොල්දාදුන්නා හේ බබරු ඇවිත් වගේ සිනමා නිර්මාණ ගත්තාම ශ්‍රී ලාංකික සිනමාව තුළ සංදිස්ථානයක් පවට එම සිනමා නිර්මාණපත් වුණා. අධ්‍යක්ෂකවරයා විදියට ඔබගේ මීට පෙර සිනමා නිර්මාණවලින් සක්කාරං චිත්‍රපටයේ ඔබ වෙන්කොට හඳුනාගන්නේ කොහොමද?
මෙහෙමයි, විශේෂයෙන්ම දැන් මං කියන්නේ අධ්‍යක්ෂක කෙනෙක් ලෝක උනතනම මේ ඉන්න ඕනම අධ්‍යක්ෂකවරයෙක් ගත්තාම ඔහු නිර්මාණය කරන හැම කෘතියක්ම සංදිස්ථාන වෙන්නේ නැහැ. අර හැවාරිනවා වගේ අධ්‍යක්ෂකවරු ඕනම රටක නැත්නම් හිතන්නේ ඒක සාහිත්‍යයටත් අනිත් කලාවන්ටත් පොදුයි. තමන්ගේ කෘතිය නිම කරාට පස්සේ බලන්නේ ඊළඟට කරන කෘතිය කොයි ආකාරයකින්ද නිර්මාණය කරන්නේ කියන එක. ඒතකොට මෙහෙම දැන් අර චිත්‍රපටි විශේෂයෙන්ම ගත්තොත් ඒවා කාලීන සමාජයේ වස්තු කරගත් මේ තේමාවන් රැගත් චිත්‍රපටි සියල්ලක්ම පාහේ. නමුත් මේ චිත්‍රපටියේ මට හිතුනේ විශේෂයෙන්ම පෞගේ කාලේ සම්පූර්ණ ඉතිහාසය හා මිත්‍යා කතන්දර බෞද්ධ කතා එහෙම හදපු සිනමා ගැල්ලක් ආවා. ඒ අතරතුර මට හිතුණා මේ මූලාශ්‍රය අරගෙන අපේ මෑත ඉතිහාසයේ ඉෆම් කාල පරිච්ඡේදයක තිබිච්ච සංසිද්ධීන් ආශ්‍රයෙන් සිනමා කෘතියක් කරන්න පුළුවන් කියලා. ඒ විදිහක මම කරලා තියෙන විශේෂම තිරයට නෙමෙයි වාහිනියට. මම හිතන්නේ කඩුල්ල කියන මෛතිල් නාට්‍ය දැක්ක අයට මම හිතන්නේ කාරණේ සිහිපත් වෙයි. ඉතින් මට අවශ්‍ය වුණේ 1818 කැරැල්ලයි 1847 කැරැල්ලයි අතර කාලාවකාශය අරගෙන ඒක පසුබිම් කරගෙන මේ කතාවේ එන චරිත සමාජ සහ සංසිද්ධීන් එක්ක ඒ ඓතිහාසික සිද්ධීන් එක්ක මිනිසුන් හැටියට කොයි ආකාරයට තමන්ගේ හැඟීම් හා තමන්ගේ අපි වෙනත් වචන ලිකෝ සංවේදනා සංජාය වෙන ගෝමාරු කරගත්තේ කියන ආකාරය.
පතිරාජ මහත්මය, විශේෂයෙන්ම දැන් මේ සක්කාරං චිත්‍රපටය බිහිවන්නේ නවකතාවක් ආශ්‍රය කරගෙන, මේ චිත්‍රපටය මේ කතාව තිරයට නගෙනකොට අධ්‍යක්ෂකවරයා විදියට ඔබ මුහුණ දුන්න අභියෝග මොනවද?
දැන් කොහොමද ප්‍රධානම අභියෝගය තමයි මේ මාධ්‍ය දෙකක්. නවකතාව කියන්නේ කියවලා රස විඳින්න පුළුවන් මාධ්‍යයක්, ඒ වගේම තනියම හුදකලාව රස විඳින්න පුළුවන් මාධ්‍යයක්. මේ එකින්ද එක පාඨකයෙක්ගේ ලෝකය ඔහුම හදා ගන්නවා. සිනමාව කියන්නේ කරුවලේ තනියම සිට කියලා බැලුවට ඒක සමූහයක් එක්ක එකතු වෙලා, ඉතින් සමූහයක් සඳහා හැදෙන නිර්මාණ. ඒක නිසාම කිසියම් ආකාරයක පරස්පරතාවන් මනිට මේ මාධ්‍ය දෙකේ වෙනස අනුව හැදෙනවා. ඉතින් මේක සිනමාවට නැගීමේදී විශේෂයෙන්ම සිනමාව ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් හින්දා ඒකට අවශ්‍ය උපාංග සහිතව ඒවෙන් කොහොමද මේ මම කලින් කියපු අරමුණ කරා ලං වෙන්නේ කියන කාරණේ තමයි ඇත්තටම අභියෝගය. ඒක නිසා ඒක විසඳගන්න කර මුල්මදේ තමයි මම මේ රචකයාට කියලා චම්බින්ද වෙලගෙදර ඌටම කිව්වා, එහෙනම් මේකේ තිර රචනය ඔබම ලියන්න. මොකද හේතු දෙකක් තිබුණා ඒකට. එකක් තමයි මේ නුවර කලාවිය හා සම්බන්ධ ජීවිතය ගැන ඔහුගේ අත්දැකීම් රසක් තියෙන කෙනෙක්. මගෙත් එහෙම තියෙනවා ඒ ජීවිතය ගැන. කැරලි වලට ඇත්වසෙන්ම සහයක් දුන්න පීඩිත මිනිසුන්, ඒ මිනිස්සුන්ගේ ඒ පීඩනය මොකක්ද කියන කාරණේ එකෙන් ගැලවෙන්න ඔවුන් දරන ලද උත්සාහය තමයි මේක චිත්‍රණය වෙන්නේ. දැන් උදාහරණයක් ඇටිට ගත්තොත් එහෙම, ඇයි එහෙම කියන්න අවශ්‍ය වුණේ කිව්වොත්, දැන් 1818 කරෙල්ල ඇති වෙන්නේ නුඹර කලාවේ ඉල්ලා සිටින්නේ විශේෂම නිලමල මැදිහත් වෙලා රජෙක්. නමුත් 1848 ඒක නෙමෙයි, ඊට වඩා මිනිස්සුන්ට අධිරාජ්‍යවාදී යුගයේ ආපු පීඩනය, ඒ කියන්නේ ඉඩම් ප්‍රශ්නය, මුදල් භාවිතය, ඒ වගේම මේ අයිතිය පිළිබඳ ප්‍රශ්නේ, ඒකිනම් මේක ජනතා කරල්ලක් ඉන්නේ 1848. ඉතින් ඒක ඇත්තටම මේ නිලමේ විසින්වත් මේ කවුරු හරි කෙනෙක් නායකයෙක් හිටියට එහෙම පාලනයක් ඉන්නේ නැමෙ. නමුත් ජනතාව එකලෙසට කුල ભેද, ಜಾති ભેද, ඒ වගේ ભેද වලින් තොරව එකස්ත නැගී සිටීමක් හැටියට එන්නේ. ඉතින් මේගොල්ලොන්ගේ දායකත්වය මේ වගේ කුලහීන මිනිසුන්ගේ, සාමාන්‍ය පීඩිත අඳගුවියන්ගේ, ඒගොල්ලොන්ගේ මේක මං හිතන්නේ ඉතිහාසයේ යම් යම් තැන්වල නිවැරදිව ලියවිලත් නැහැ. ඉතින් ඒක සිහිපත් කරගන්න තමයි මේ චිත්‍රපටිය ඒ පසුබිමේ නිර්මාණය කරන්නේ.
පතිරාජ මහත්මයා, මේ චිත්‍රපටය සම්බන්ධයෙන් විචාරකින් දක්වපු අදහස් ලෙසට මා පසුගිය වකවානුව තුළ අවධානය යොමු කරන්න මට අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම සමාජ වෙබ් අඩවි ඔස්සේ සහ සමහරක් විචාරකින් මේ චිත්‍රපටය සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු මතයක් තමයි ඔබගේ මීට පෙර චිත්‍රපටවලින් ඔබ සංකීර්ණ දේශපාලන කියවීමක් කර තිබුණ අය මේ චිත්‍රපටය තුළ ඒ කාරණය දක්නට නැතයි කියන කාරණය. මේ සඳහා ඔබට දෙන්නට තියෙන පිළිතුර මොකක්ද අධ්‍යක්ෂකවරයා විදියට?
පළවෙනි කාරණේ තමයි මම හිතන්නේ මේ ඇත්තටම දැන් අපේ රටේ තියෙන දෙයක් තමයි පුහුණු විචාරකයන් නැතිකම. ඒ කියන්නේ විචාරකයන්ට විශේෂයෙන්ම සිනමාව පිළිබඳ, විචාරකයෙක් කිව්වහම මග පින්නන්නේ ඔහුට සිනමාව නම් ඔහුගේ විචාරයේ මාධ්‍යය ඔහු ඒ පිළිබඳ හොඳින් ඇසූපු තැන් ඇති බහුශ්‍රතියෙක් වෙන්නම ඕන. මොකද සිනමාව කියන එක දිනෙන් දින වර්ධනය වෙන කලාවක්, විශේෂයෙන්ම පාක්ෂික වර්ධනයත් එක්ක අත්වල වෙනගත්ත. ඉතින් දැන් මං හිතන්නේ හුඟක් වෙලාවට කරන්නේ, මං හිතන්නේ පහුගිය කාලෙම විචාරකයන් කියලා කරන්නේ කිසියම් ආකාරයක අභ්‍යන්තරීය විශ්ලේෂණය කරන නිකන් මේ බොහෝ විට මනස්ගත පුරවන මේ විචාරවල මේ පිරිසක්. මං හිතන වර්තමාන පරම්පරාවේ ඉන්න සිනමාකරුවන්ගේ ප්‍රශ්නත් ඒකමයි. ඒ සිනමාව වටහා ගන්න තරම් ඒ සිනමාව නිවැරදිව කියවලා ඒ පිළිබඳ විවේචනය ඇතුළෙන් පරම්පරාවක් ඉදිරියට තල්ලු කරන තරම් සමත් විචාරක පන්තියක් අපිට නැහැ අවසනාවට. නමුත් අපි සිනමාවට පිවිසෙන කාලේ එහෙම කට්ටියක් හිටියා. විශේෂයෙන් මං නම් උනතරම් මතක් කරන්න පුළුවන්. නමුත් මං නම් දෙක තුනක් කියන්නම්. ජී.කේ. ආගාමිනී හත්වටුවේගම, රජී සිරිවර්ධන, සිරිදී පෙරලා, බෙනඩික්ට් දොඩම්බේ ගම වගේ විචාරකයෝ. ඉතින් ඒගොල්ලෝ පෙරමග ගමන් කරුව බවට පත් වුණා. පෙරටු ගාමි විචාරයක් තිබුණා. අද ඒක නැහැ. මේ අය සමාජ වෙබ් අඩවිය ගත්තොත් ඒකේ තියෙන අනිත් පැත්ත. අපි හිතන්න බෑ මේ සමාජ වෙබ් අඩවිවල කියවන දේවල් නිවැරදි කියලා. මොකද හුඟක් දෙනෙක් අදහස් ප්‍රකාශ කරනවා, නමුත් වාක්‍ය කීපයකින් ඒ අදහස් ඉවර වෙනවා. සමහරවිට මොකද හේතුව, ඒවත් පුහුණු වෙච්ච ප්‍රගුණ කරපු විචාරයකින් විදිහට පිළිගන්න ආකාරයේ දේවල් නෙමෙයි කියන්නේ. එක්ක එක වචනකින් මට ඇල්ලුවේ නෑ, ඒක මට මාර නෑ, ඔන්න ඔය වගේ දේවල් තමයි කියන්නේ. ඉතින් ඒවා ඒවට ඇත්ත වශයෙන් පිළිතුරු දෙන්නත් වැඩක් නැහැ. ඒවා මන්න හිතන්නේ අවමානයෙන්වත් භාජනය කරන්න ඕනේ නැති මේ මනස්ගත හැටියට මම ප්‍රතික්ෂේප කරන එක තමයි කරන්නේ.
හොඳයි පතිරාජ මහත්මයා, අවසන් වශයෙන් දැනගන්නට කැමති සක්කාරං චිත්‍රපටයට අපි දකින සක්කාරං චිත්‍රපටයට එක්වන නළු නිළියන් ගත්තහම අපි දකින්නේ නැහැ, සාමාන්‍යයෙන් අපි නිතර දෙවේලේ දකින නළු නිළියන් පිරිසක් නෙවෙයි අපි මේ චිත්‍රපටය තුළ දකින්නේ. අධ්‍යක්ෂකවරයා විදියට මේ නළු නිළි කැල තෝරා ගන්නකොට ඔබ අනුගමනය කළ ක්‍රමවේදයන් මොනවද?
ඇත්තටම ඒක අභියෝගයක් තමයි. දැන් මුල් කාලේ අපි සිනමා කරනකොට මම විශේෂයෙන්ම මිශ්‍ර කරගත්තා, විශේෂයෙන්ම ප්‍රවීණ නළුවොත් නළුවන් නොවන අය. එහෙම සංකල්පනකින් තමයි මම දිගටම හුඟක් කරේ, මේ හුඟක් චිත්‍රපටි නිර්මාණය කරේ. දැන් උදාහරණයක් ගත්තොත් ආස්ගව නිර්මාණය කරනකොට අමරසිරි කලන් සූරියත්, විමල් කුමාර දොස්තත්, විජය කුමාර තුංගත් කියන තුන්දෙනාම නළු නෙමෙයි. මේත් ඒගොල්ලෝ ඒ තරම් එහෙම ප්‍රවීණත්වයක් තිබුණා. ප්‍රවීණත්වය ඊට පස්සේ තමයි ඒගොල්ලෝගේ මේ ප්‍රවීණ. නමුත් ඒ කාලේ දැනුණා ඒක. ඒ චරිතයක බලනකොට ඒගොල්ලෝගේ තිබිච්ච ටැලන්ට් එක හොයාගන්න පුළුවන් වුණා. මේදී උනේ හුඟක් වෙලාවට නැඹුරු වෙන්න රූපවාහිනී, තෙල් නාට්‍ය වගේ රූපවාහිනියෙන් එළියට ආපු නළු නිළිය තෝරගන්න. ඒගොල්ලෝ තමයි අපිට තෝරගන්න තිබිච්ච එකම මූල ආශ්‍රය. ඉතින් ඒ අතරේදී මට ලොකු ගැටලුවක් වුණේ ප්‍රධාන නිළිය ගැන. මොකද ඇය මට පෙනුනේ නැහැ මුළු ක්ෂේත්‍රවලම ඒකට අවශ්‍ය නිළිය, මට අවශ්‍ය නිළිය ඉන්නවා කියන එක. ඊට පස්සේ හොයාගෙන යද්දි තමයි මට මුණ ගැහෙන්නේ ප්‍රසාදිනී අතපත්තු. ඒත් ප්‍රසෙම හැඳින්වීමක් කරන්නේ ප්‍රසන්න විතානගේ. ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධ්‍යාරණයක් වගේම ඒ විශ්වවිද්‍යාලයෙන් නිෂ්පාදනය කරපු සම්භාව්‍ය කෘතියක් ඇන්ටිගනි. ඒකේ ඇන්ටිගනි ලෙස රඟපාව අත්දැකීමක් තියෙනවා. නමුත් මට හිතුණා ඇය ඉතාමත් හොඳට මට මේ චරිතය සඳහා යොදව ගන්න පුළුවන්මයි කියලා. ඊට පස්සේ සම්මුඛ පරීක්ෂණයකින් පසුව ඇය මේ චරිතයට තෝර ගන්න පුළුවන් වුණා.
ඒ අප සමගින් කතා බහට එකතුනේ ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජයන්. ධර්මසේන පතිරාජයන් විසින් අධ්‍යක්ෂණය කළ බඹරු වැවිත් චිත්‍රපටය එන මේ ගීතයත් සමගින් අදට නොදුටු සිනමාවෙන් අපි සමගෙන යන්නට සූදානම්. ඔබට පුළුවන් පසුගිය විකාශය වූ නොදුටු සිනමා විශේෂාංග සමගිනුත්, මේ නොදුටු සිනමා විශේෂාංගය සමගිනුත් එක්වන්නට අපගේ වෙබ් අඩවිය ඔස්සේ sbs.com.au/sinhali අපගේ වෙබ් අඩවියයි.
SBS Radio.